නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පූර්වාරාමේ වැඩින්න දවසක දේශනා කරපු දේශනයක් අද දැන් මේ වෙලාවේ අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාවේ නම පුන්නමා. පුන්නමා කියලා පාලියෙන් කියන්නේ පුරහඳට. පුරහඳට තමයි පුන්නමා කියලා කියන්නේ. පුන් පොහෝදා පායන සඳට කියන නමක් තමයි පාලියෙන් පුන්නමා. එක් කාලයක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමේ වැඩ සිටියා. මිගාරමාතු පාසාදී කියන එක. මිගාරමාතු කියලා කියන්නේ කාටද? විසාකාවට. හේතුව තමයි එතුමිය විවාහ වුණේ මිත්‍යා දෘෂ්ටික පවුලක මිගාර කියන සිටුතුමාගේ පුතෙක් සමග තමයි විවාහ වුණේ. විවාහ වුණාට පස්සේ මේ විසාකාව නිසා ඒ පවුලේ ඔක්කොම, විශේෂයෙන්ම ඒ මිගාර සිටුතුමා බෞද්ධ භාවයට පත් වුණා. ඉතින් බුදුදහම හඳුන්වා දුන්න නිසා, බුදුදහමට යොමු කරපු නිසා එතුමිය මේ තමන්ගේ යේලිව ඒ මිගාර සිටුතුමා අම්ම හැටියට තමයි සැලකුවේ. ඒ ධර්මය ලබා දුන්න හින්ද තමයි මව හැටියට ඇය මේ සැලකුවේ. ඇයට මව යන මේක ගෞරවය තමයි ඉපදගට. ඒ නිසායි මිගාර මාතු කියන්නේ මිගාර සිටුතුමාගේ අම්ම කියන එක. නමුත් එතුමාගේ යේලි අම්ම බවට පත් කරගත්තා අර ධර්මයට යොමු කරපු නිසා. මෙන්න මේ මිගාරමාතු පාසාදේ වැඩ ඉන්න කාලේ, මේ මිගාරමාතු පාසාදේ කාමර 17ක් තිබිලා තියෙනවා. එතුමේගේ අර ආවරණ විකුණලා තමයි මේ පූර්වාරාම හැදුවේ. මේ පූර්වාරාමේ කාමර 1000ක දෙමහල් ගොඩනැගිල්ල. ඉතින් මේ දෙමහල් ගොඩනැගිල්ල මේ පාසාදේ උන්වහන්සේ වැඩ ඉන්න දවසක, පෝය දවසේ මේ පුන් පොහොව දවසේ හඳ පායලා තියෙන අවස්ථාවක උන්වහන්සේ එලිමහනේ වැඩ හිටියා. විසුන් වහන්සේලා සමග, විශාල විසුන් වහන්සේලා පිරිසක් හිටියා. උන්වහන්සේලා සමග එලිමහනේ වැඩ හිටියා. මේ එලිමහනේ වැඩ ඉන්නකොට එක ස්වාමින් වහන්සේ නමක් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට මේ ගෞරව දක්වලා මේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරයක් ඉල්ලුවා. ස්වාමීනි, මම ප්‍රශ්නයක් අහන්න අවසර දෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා, "විස්සෝබ ඉන්න තැනම ඉඳගෙන ප්‍රශ්නය යොමු කරන්න" කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, "ඉමේනුකෝ බන්තේ පංචපාදාන කන්දා සේයතිදම්." ස්වාමීනි, මේ වටද මේ පංචපාදානස්කන්ධය කියලා කියන්නේ. එනම් මොකද්ද? රූප උපාදානස්කන්ධෝ, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පහටද පංචපාදානස්කන්ධය කියන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා, "විස්ව ඔව්, මේ පහට තමයි පංචපාදානස්කන්ධය කියන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහට. රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත අපේ රූපයට තමයි රූපය කියලා කියන්නේ. චත්තාරෝච මහා භූතා, චතුර්ණංච මහාභූතානං උපාදාය රූපං. සතර මහා ධාතු ඒ නිසා හටගත් දේවල් වලට තමයි රූපය කියලා කියන්නේ. සීත උස්නාදීන් වෙනස් වෙන නිසා තමයි රූපය කියන නම කියන්නේ. එතකොට වේදනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ඛා මිදීම් හට ගන්න. ඒවට තමයි වේදනාව මිදිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව හඳුන්වන්නේ. එතකොට සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නවා. අපි විවිධාකාර දේවල් ලෝකේ හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමට තමයි සංඥාව කියන්නේ. හඳුනා ගැනීම හයක් තියෙනවා. රූප හඳුනා ගන්නවා, සද්ද හඳුනා ගන්නවා, ගඳ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, සිතිවිලි හඳුනා ගන්නවා. සංස්කාර කියන්නේ චේතනාවට. රූප දැක්කහම ඒව අනුව අපි චේතනා හටගන්නවා. සද්ද හටගත්තා, මේ අනුව චේතනා හටගන්නවා. ඊළඟට ගඳ සුවඳ ආග්‍රහණය වුණා, මේ අනුව චේතනා පහළ වෙනවා. ඊළඟට රස මේ අනුභව කරනකොට චේතනා පහළ වෙනවා. පහස දැනෙනකොට චේතනා පහළ වෙනවා. ඒ වගේම සිතට සිතිවිලි එනකොට චේතනා පහළ වෙනවා. එතකොට ඒක තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. එතකොට විඥානය කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියන්නේ. විඥානේ හයක් තියෙනවා. චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. විඥානේ ඒ නම් වලින් තමයි හඳුනන්නේ. ඇහි හටගත්තාම විඥානේ හිතට කියන්නේ චක්කු විඥානේ කියලා. උපමාවකට පෙන්නවා, ගින්න ඒ ද්‍රව්‍යයන් වලින් හටගත්තාම ඒ නම් වලින් තමයි ගින්න හඳුන්වන්නේ. දර වලින් හටගත්තාම දර ගින්න කියනවා. පිදුරු වලින් ගින්න ඇවිලුණොත් පිදුරු ගින්න කියනවා. ඒ වගේ ඒ දහය වලින් ඇවිලෙනු නම් දහය ගින්න, ගොම වලින් ඇවිලෙනු ගොම ගින්න. ඒ විදිහේ ඒ ද්‍රව්‍යයන් වලින් හට ගන්නකොට ගින්න ඒ නමින් තමයි හඳුන්වන්නේ. ඒ වගේ මේ විඥානියත් ඒ ආයතන ඔස්සේ හට ගන්නකොට ඒ නමින් තමයි හඳුන්වන්නේ. ඇහි විඥානිය පහළිනකොට ඒකට කියනවා චක්කු විඥානිය කියලා. ඒ විදිහට මේ ඒ ආයතනයන් වලින් විඥානිය හට ගන්නකොට ඒ නමින් හඳුන්වනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඒ පිළිතුරු දුන්නට පස්සේ බොහොම සාදු කාර්යයක් දීලා ආයමත් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ඉමේ කෝපන බන්තේ පංචපාදානස්කන්ධා කිම් මූලකා, මේ පංචපාදානස්කන්ධේ මුල මොකද්ද කියලා අහනවා. කුමක් මුල් කරගෙනද මේ පංචපාදානස්කන්ධේ පවතින්නේ? පංචපාදාන ස්කන්ධේ පවතින තියෙන මුල මොකද්ද කියලා අහනවා. අපි අර එදා කතා කරේ නේද, ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා. හැම ධර්මයකම මූලයේ කැමැත්ත. එතකොට මෙතනත් අහන මේ පංචපාදාන ස්කන්ධේ මුල මොකද්ද කියන්නේ, කුමක් මුල් කරගෙන මේ පංචපාදාන ස්කන්ධේ පවතින්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉමේකෝ බික්කු පංචපාදානස්කන්ධා ඡන්ද මූලක, මේ පංචපාදානස්කන්ධේ ඡන්දය මුල් කරගෙන තමයි පවතින්නේ. කැමැත්ත මුල් කරගෙන තමයි පංචපාදානස්කන්ධේ පැවැත්ම තියෙන්නේ. මේ කැමැත්ත කියන එකෙන් නැතුණාම පංචපාදානස්කන්ධේ පවතින්නේ නැහැ. ඒ නිසා පංචපාදානස්කන්ධේ මුල තමයි මේ කැමැත්ත. ඊට පස්සේ පිළිතුරටත් ඒ ස්වාමීන් වහන්සේ සාධුකාරයක් දීලා ආයමත් ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා, තඤ්ඤේවනුකෝ බන්තේ උපාදානන්තේ පංචපාදාන කන්දා උදාහු අඤ්ඤත්‍ර පංචපාදාන කන්දේහි උපාදානන්ති. ස්වාමීනි, මේ පංච උපාදාන ස්කන්ධයමද උපාදාන, එහෙම නැත්තම් මේ පංච උපාදානස්කන්ධෙන් බැහැර දෙයක්ද මේ උපාදාන කියන්නේ කියලා ඇහුවා. කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා අපි කියනවනේ, මේ පංච උපාදානස්කන්ධයමද උපාදාන, එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධෙන් බැහැර වෙච්ච දෙයක්ද මේ උපාදාන කියලා කියන්නේ කියලා ඇහුවා. තේරුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ පංච උපාදානස්කන්ධම උපාදාන නෙවෙයි. ඒකෙන් බැහැර වෙච්ච දෙයකුත් නෙවේ. යෝතත්ත චන්දරාගෝ තන්තත්ත උපාදාන. පංචුපාදානස්කන්දයේ තින චන්දරාගේ තමයි උපාදාන. පංචුපාදානස්කන්ද උපාදාන වන නම් අයින් කරන්න පුළුවන්ද? බැහැ. ඒකයි ඒ පිළිබඳව තින චන්දරාගේ උපාදාන්න සතමයකින් අන නිදහස් වෙන්න පුළ. චන්දරාගේ අයින් කරපු ගමන් උපාදාන වෙන්නේ නැහැ, බැඳිල යන්නේ නැහැ. ඒ නිසා ඒ පංචපාදානස්කන්ධයේ පිළිබඳ අපේ තියෙන චන්දරාගය තමයි උපාදාන කියන්නේ. චන්දරාගය හිතින් අයින් කරා නම් උපාදාන නැහැ. ඒකයි උපාදානය නිරුද්ධ වීමෙන් භවය හැදෙන්නේ නැත්තේ. ඒ නිසා මේ පංචපාදානස්කන්ධය පිළිබඳ අපේ හිතේනවා අර කිව්වනේ මොකක් මුල් කරගෙන තියෙන්නේ කියලා. ඒ තමයි ඡන්ද මූලක, ඡන්දේ මුල් කරගෙන. එතකොට මේක උපාදාන කියලා කියන්නේ පංචපාදානස්කන්ධයට මේ පිළිබඳව අපේ හිතේ තියෙන චන්දරාගය. එතකොට චන්දරාගය ප්‍රහාණය කරන පංචපාදානස්කන්ධයෙන් අන්න නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට අර ස්වාමින් වහන්සේ බොහොම සන්තෝෂයට පත් වෙලා ආයමත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සියා කෝපන බන්ති පංචපාදානස්කන්ධේසු චන්දරාග වේමත්තම්. මේ පංචපාදානස්කන්ධේ පිළිබඳව තියෙන ආසාවේ විවිධත්වයක් තියෙනවද කියලා ඇහුවා. හිතර කිව්වා එහෙම විවිධත්වයක් තියෙනවා. එක එක්කෙනාට මේ පංචපාදානස්කන්ධේ පිළිබඳව එක එක පැතුම් ආසාවල් තියෙනවා. සමහර අය හිතනවා මම අනාගතයේ මෙහෙම වෙන්න ඕනි, මෙමුදු දෙයක් මෙමුදු රූප ලැබෙන්න ඕනි කියලා සමාර්ථ හිතනවා. මේ වගේ වේදනා හට ගන්න ඕනි, මෙමුදු සංඥා හට ගන්න, මේ විදිහේ සංස්කාර, මේ විදිහේ විඥානයක් ලබන්න ඕනි කියලා ඒ විදිහේ එක එක ආසාවල්, එක එක පැතුම්, එක එක චන්දරාගයක් හට ගන්න. ඒ නිසා මේ පංචපාදානස්කන්ධයේ මේ චන්දරාගයේ පිළිබඳව වෙනස්කමක් තියෙනවා කියලා කිව්වා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ ආයමත් අහනවා, ස්වාමීනි කොපමණකින්ද මේ පංචපාදානස්කන්ධේ තියෙනවනේ කන්ද කියලා, කන්දානම් කන්දාදි වචනම්, මේ ස්කන්ධ ස්කන්ධ කියලා කියන්නේ මොන හේතුවකින්ද මොන කරුණකින්ද කියලා කියනවා. දැන් පංචපාදාන කන්ද කියනවනේ අපි නේද? කන්ද කියන්නේ හේතුව මොකද්ද කියලා අහනවා. දැන් පංචපාදාන කන්ද කියලා අපි කියනවනේ මේ කන්ද කියන්නේ ඒ කියලා අහනවා මේ පංචපාදානස්කන්ධයට. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, යං කිංච බික්කු රූපං අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේවා අයං උච්චති රූපකන්දු. රූපස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ කාලය තුල රූපේ, ඊළඟට අජ්ජත්තික බාහිර කියලා බෙදෙන ආධ්‍යාත්මික රූප කියලා තියෙනවා, බාහිර රූප කියලා තියෙනවා. ඊළඟට මේ ඕලාරික සිවුම් කියලා තියෙනවා. ඕලාරික කියන්නේ ප්‍රකට රූප. ඊළඟට සිවුම් රූපත් තියෙනවා ඕලාරික. ඊළඟට සුකුම, හීන ප්‍රනීත කියන්නේ උසස් පහත් විදිහටත් රූප තියෙනවා. ඊළඟට දුර ළඟත් රූප පවතිනවා. මේ කාලය හා පැවැත්ම කියන දැන් යම රූපයේ පවතින්නේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් පවතිනවා. ඊළඟට ඕලාරික වශයෙන්, සියුම් වශයෙන් පවතිනවා, හීනපනීත වශයෙන් පවතිනවා, දුර ළඟ පවතිනවා. ඒතර කාලය තුල පවතින දෙයට තමයි අර ස්කන්ධ කියලා කියන්නේ. ඒකට තමයි රූපස්කන්ධය කියන්නේ. රූපේ අතීතේ කියන එකත් තෝරනවා බුදුරණන්. අතීතං නිරුද්ධං විපරිණතං. අතීතේ කියන්නේ නිරුද්ධ වෙලා වෙනස් වෙලා ගිය දෙයට තමයි මේ අතීතේ කියලා කියන්නේ. හැබැයි දැන් අතීතේ රූප නිතරම නිරුද්ධ වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙන නමුත් ඒ පිළිබඳව අපේ හිතේ චන්දරාගය තියෙනවද නැද්ද? තියෙනවා. චන්දරාගය තියෙන. ඒ කියන්නේ අතීත දේවල් හිතන්නේ නේද? අතීත අරමුණු අපිට ගොඩාක් තියෙනවනේ නේද? ඒවා රූපේ මුල් කරගත්ත දේවල් ඕනතරම් තියෙනවා. ඉතින් ඒ අතීතේ ඒ තියෙනා වූ රූපේ පිළිබඳවත් අපි චන්දරාගය දුරු කරන්න ඕන. ඊළඟට අනාගතයේ කියලා කියන්නේ අජාතං අපාත භූතං පහල නොවුණු හටගත් නොවුණු දේවල් වලට කියන අනාගතය කියලා. ඒතකොට අනාගතය පිළිබඳවත් අපේ රූපේ පිළිබඳව චන්දරාගේ තියෙන. ඊළඟට පච්චුප්පන්න කියන්නේ වර්තමාන. වර්තමානයේ හටගෙන තියෙන රූපේ. ඊළඟට ආධ්‍යාත්මික කියන්නේ තමා කියන එකයි. තමා ඊළඟට බාහිර කියන්නේ අනිත්. ඒතකොට ආධ්‍යාත්මික දේටත් බැඳලා ඉන්න රූපේ පිළිබඳව බාහිර දේටත් බැඳිලා ඉන්නවා. ඊළඟට අජ්ජත් බහිද්ද. ඕලාරික සියුම් කියන්නේ ඕලාරික දේවල් වලටත් සියුම් රූප වලටත් බැඳීම තියෙනවා. හීන ප්‍රනීත හීන වශයෙන් ප්‍රනීත වශයෙන් තියෙනවා. උසස් පහත් කියන්නේ ලස්සන අවලස්සන ඒ වගේ රූප වලට. ඊළඟට දුර ළඟ දුර පවතින රූප ළඟ පවතින රූප. ආනේ කාලය තුල පවතින දෙයට තමයි මේ ස්කන්ධ කියලා කියන්නේ. එතකොට වේදනාවත් එහෙමයි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාලික සියුම් හීන පරිණිත දුර ළඟ. ඒකට තමයි වේදනාස්කන්ධය කියලා කියන්නේ. සංඥාස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන අජ්ජත්තික බාහිර ඕලාරික සියුම් හීන පනීත දුර ළඟ. ඒකට සංඥාස්කන්ධය කියලා කියන. සංස්කාර ස්කන්ධයත් එහෙමයි අතීත අනාගත වර්තමාන ඊළඟට අජ්ජත්තික බාහිර ඕලාරික සියුම් හීන පනීත දුර ළඟ. ඒකට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. විඥාන ස්කන්ධයත් එහෙමයි අතීත අනාගත වර්තමාන අජ්ජත්තික බාහිර ඕලාරික සියුම් හීන පනීත දුර ළඟ. මේකට කියන විඥාන ස්කන්ධය. එත්තාවතාවකෝ බික්ඛු කන්දානං කන්දාද. මේ ස්කන්ධයට ස්කන්ධ කියලා කියන්නේ මෙන්න මේ අර්ථයෙන් කියනවා. කාලය තුල මේ විවිධ විදියට මේ රූප ස්කන්ධේ පවතිනවා. ආන්නේ පැවැත්මට තමයි මේ පංච පාදාන ස්කන්ධේ පවතින. ඒකට තමයි මේ ස්කන්ධ කියලා කියන්නේ. ඊළඟට මේ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරට සාදු කියලා පිළි අරගෙන ආයමත් අහනවා. කෝනුකෝ බන්තේ හේතු කෝ පච්චයෝ රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය. ස්වාමීනි මොකද්ද හේතුව, මොකද්ද ප්‍රත්‍ය මේ රූපස්කන්ධේ පනවන්න? රූපස්කන්ධේ හටගන්න හේතුව ප්‍රත්‍ය මොකද්ද කියලා අහනවා. ඊළඟට වේදනාස්කන්ධේ පිළිබඳවත් අහනවා. ඒක හටගන්න පනවන්න තියෙන හේතුව මොකද්ද? සංඥාස්කන්ධේ පිළිබඳවත් අහනවා. සංස්කාර ස්කන්ධය පිළිබඳවත් ඒ විදිහට අහනවා. විඥාන ස්කන්ධය පිළිබඳවත් අහනවා. ඒ කියන්නේ රූපේ හටගන්න පවතින තියෙන හේතුව මොකද්ද? ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. චත්තාරෝකෝ බිකු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චෝ රූපස්කන්ධස පඤ්ඤාපනාය. රූපස්කන්ධේ පනවන්න හේතුව තමයි මේ සතර මහා ධාතු. සතර මහා ධාතු. ඊළඟට වේදනාව පනවන්න හේතුව ප්‍රත්‍ය තමයි ස්පර්ශය. මොකද ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි නිතරම වේදනාව හටගන්නේ. ඊළඟට සංඥාවත් ස්පර්ශ ප්‍රත්‍ය, සංස්කාරත් ස්පර්ශ ප්‍රත්‍ය. ඊළඟට විඥානය කුමකින්ද හටගන්නේ? නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය. එතකොට නාම රූප තමයි විඥානය පනවන්න තියෙන හේතුව. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒ පිළිතුරටත් බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරටත් මේ සාදු කියලා අනුමෝදන් වුණා. ඒකට තේරුණා නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආයමත් අහනවා. කතන්මුකෝ බන්තේ සක්කාය දිට්ටි හෝති. කොහොමද මේ සක්කාය දිට්ටි ඇති වෙන්නේ කියලා ඇහුවා. සක්කාය දිට්ටිය කියලා අපි අහලා තියෙනවනේ. ඒ සක්කාය දිට්ටිය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද බික්ක වස්සුතවා පුතුජ්ජනු. අස්සුතවත්. සුතවා කියන්නේ ධර්මයේ අසා පුහුණු කරන අයට සුතවත් කියලා කියනවා. ධර්මයේ අසාගෙන දරාගෙන ඉන්න අයට. අස්සුතවා කියන්නේ ධර්මයේ අහලා දැනේ කියාගෙන නැහැ. ආනේ අය අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්නේ නැහැ. අරිය ධම්මස් අකෝවිදෝ. ආර්ය ධර්මයේ දක්ෂතාවයකුත් නැහැ. කෝවිද කියන්නේ දස්ස, අකෝවිද කියන්නේ දක්ෂතාවයක් නැහැ. අරිය ධම්මේ අවිනීතෝ, විනීත කියන්නේ හික්මෙනවට, අවිනීත කියන්නේ හික්මෙන්නේ නැහැ, ආර්ය ධර්මයක් පුහුණු කරන්නේ නැහැ. ඊළඟට සත්පුරුෂාණං අදස්සාවේ, සත්පුරුෂයන්ව දකින්නේ ඇසුරු කරන්නේ නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ, සත්පුරුෂ ධර්මයේ දක්ෂත් නැහැ, සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ හික්මෙන්නේත් නැහැ, පුහුණු කරන්නේ නැහැ. ආන්න එයා රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මයක් හැටියට සලකනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය තමන්ගේ වසඟේ ස්ථීර පවතින දෙයක් හැටියට එයා සලකනවා. එහෙම නැත්තම් රූපවන්තං වාත්තානම්, මේ ආත්මය කියන එක රූපවලින් හැදුනාය කියලා කල්පනා කරනවා. ඒ වගේම අත්තනීවා රූපං, තමා කියලා දෙයක් තුල තමයි මේ රූපේ තියෙන්නේ කියලා කල්පනා කරනවා. එහෙම නැත්තම් රූපස්මින් වාත්තානම්, මේ රූපය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා සලකනවා. මේ විදිහට මේ රූපයේ පිළිබඳව සක්කාය දිට්ඨි හතර ආකාරයකට පවතිනවා. රූපය තමා කියලා හිතනවා, එහෙම නැත්නම් තමා තුල තමයි රූපය තියෙන්නේ, එහෙම නැත්නම් රූපය තුල තමා තිනවා, තමා තුල රූපය තිනවා කියලා අන්න කල්පනා කිරීම සක්කාය දිට්ඨිය. එතකොට රූපයට හතරයි. ඒ විදිහට පංච උපාදානස්කන්ධයට අර කියන්නේ විෂයාකාර සක්කාය දිට්ඨියක් තිනවා කියලා. සක්කාය දිට්ඨි විෂයාකාරය තිනවා. ඒ මේ විදිහට තමයි 20ක් වෙන්නේ. එකකට හතර ගන්න, එතකොට පහට 20ක් වෙනවා. වේදනාව පිළිබඳවත් එහෙමයි. වේදනාව ආත්මය හැටියට සලකනවා. එහෙම නැත්නම් වේදනාවෙන් තමයි ආත්මය හැදිලා කියන්නේ කියලා සලකනවා. එහෙම නැත්නම් ආත්මය තුල තමයි වේදනාව තියෙන්නේ, වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ. ඒ විදිහට සංඥා පිළිබඳවත් එහෙමයි. සංඥාව තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ස්ථීර දෙයක් හැටියට සලකනවා. එහෙම නැත්නම් මේ ආත්මය තුල තමයි සංඥාව තියෙන්නේ, සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ. ඒ වගේම සංඥාවෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. ඊළඟට සංස්කාර පිළිබඳවත් එහෙමයි. සංස්කාර ආත්මය හැටියට, අත්තතෝ සමුනුපස්සතික, ආත්මය හැටියට සලකනවා. සංකාරවන්තං සංස්කාර වලින් තමයි නැත්තම් ආත්මය හැදිලා තියෙන්නේ. ආත්මය තුල සංස්කාර පවතිනවා, සංස්කාර තුල ආත්මය පවතිනවා. ඒ වගේම විඥානය පිළිබඳවත් එහෙමයි. විඥානයම ආත්මය කියලා හිතනවා. එහෙම නැත්නම් තමා තුල තමයි විඥානෙ තියෙන්නේ. එහෙම නැත්නම් මේ විඥානස්මින් වාතානම් ආත්මය විඥානෙ තුල තමයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් ආත්මය තුල තමයි විඥානය තියෙන්නේ කියලා ඒ විදිහට සලකනවා. ඒකට තමයි මේ විඥානීය පිළිබඳව තියෙන සක්කාය දිට්ඨිය. එතකොට මේ සක්කාය දිට්ඨිය පංච උපාදානස්කන්ධයේ මේ එකකට හතර ගානේ 20ක් වෙනවා. ඒක තමයි මේ විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා උගන්වන්නේ. ඊළඟට අරි ස්වාමීන් වහන්සේ බොහොම බුදුරජාණන් වහන්සේට සාදුකාර දීලා, ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආයමත් ප්‍රශ්නයක් අහනවා. කතම්පන බන්තේ සක්කාය දිට්ඨි නහෝති, කොහොමද මේ සක්කාය දිට්ඨි නැති වෙන්නේ? ඊතර කියනවා බුදුරයන් වහන්සේ, ඉද බික්කු සුතවාරිය ශාවකෝ, සුතවත් ආර්ය ශාවක කියන්නේ ධර්මය දැන ඉගෙනගෙන දරාගෙන ඉන්න අයට සුතවත් කියලා කියනවා. ධර්මය අසා දරාගෙන ඉන්නේ සුතවත් ආර්ය ශාවකයන්. අරියානන්දස්සාවි, ආර්යයන් වහන්සේලාගේ දැකීම තියෙනවා, ආර්ය දර්ශනය තියෙනවා. අරිය ධම්මසුකෝ විදෝ, ආර්ය ධර්මයේ දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතෝ, ආර්ය ධර්මයේ මනාකොට හික්මෙනවා. නිතරම ආර්ය ධර්මයේ පුරුදු කරනවා. ඊළඟට සත්පුරුෂානන් දස්සාවේ, සත්පුරුෂයන්ගේ දැකීම තියෙනවා. සත්පුරුෂ ධම්මසුකෝ විදෝ, සත්පුරුෂ ධර්මයේ දස්සයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ, මනාකොට හික්මෙනවා මේ සත්පුරුෂ ධර්මයේ. ආනය රූපං අත්තතු නරූපං අත්තතු සමුනුපස්සති, මේ රූපේ තමා කියලා එයා සලකන්නේ නැහැ. මොකද එයා ආර්ය ධර්මයේ හික්මනට යා හේතුඵල ධමයක් හැටියට මේ රූපේ හටගන්න බව යා දන්න. රූපේ හටගන්න හේතු දන්න නිසා යා රූපය තමාගේ දෙයක් හැටියට තමාගේ වසඟය පවත්වන්න පුළුවන් ස්ථිර දෙයක් තියෙනවා කියලා රූපේ තුල යා කල්පනා කරන්නේ නැහැ. එහෙම නැත්නම් රූපවන්තං වාත්තානං රූප වලින් තමයි තමා හැදිලා තියෙන්නේ කියලා සලකන්නේත් නැහැ. අත්තනීවා රූපං තමා තුල තමයි රූපේ තියෙන්නේ, එහෙම නැත්නම් රූපයේ තුල තමයි තමන් ඉන්නේ කියලා අන්න කල්පනා කරන්නේත් නැහැ. එයා හේතුඵල ධමයක් හැටියට මේ රූපේ පවතින හැටියට තමයි දකින්නේ. ඉතින් වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ හතරම අන්නේ විදිහට එයා මේ ආත්ම දෘෂ්ටියේ ඇතිවෙන විදිහට කල්පනා කරන්නේ හේතුඵල ධම හැටියට තමයි සලකන්නේ. ආන්න එහෙම සලකන කෙනාගේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ සාදු කියලා පිළිතුරු දීලා ආයමත් මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කෝනුකෝ බන්තේ රූපස්ස අස්සාදු කෝ ආදීනෝකින් නිස්සරණම්. මොකද්ද මේ රූපේ තියෙන ආස්වාදය කියලා ඇහුවා. මොකද්ද ආදීනවේ? ඒ වගේ මොකද්ද මේ කොහොමද මොකද්ද මේකෙන් නිදහස් වීම කියලා කියන්නේ? රූපෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? ඊළඟට බුදුරයන් වහන්සේ රූපේ පිළිබඳ දේශනා කරනවා, යංකෝ බිකු රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදු. රූපය මුල් කරගෙන යම් සතුට සොම්නසක් හට ගන්නවා නම් ඒක තමයි රූපේ තියෙන ආස්වාදය. දැන් රූපේ හොඳට තියෙන කාල තියෙන අවුරුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවුරුදු 16-15 කාලය තමයි රූපේ හොඳටම තියෙන සුන්දරත්වයේ තියෙන කාලය. ඒ එතකොට ඒ සුන්දරත්වයේ මුල් කරගෙන සතුට සොම්නසක් ලබනවද නැද්ද? ලබනවා. ඒක තමයි රූපේ තියෙන ආස්වාදය. එතකොට කියනවා සාමාන්‍ය මේ රූපේ ආස්වාදයක් කියලා එකක් නැත්තම් මේ ලෝකේ සත්ව රූපේට ඇලෙන්නේ නැහැ කියන රූපේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා තමයි ලෝක සත්ව රූපේට ඇලෙන්නේ. ඒ වගේම කියනවා අර ඒකාන්ත වශයෙන්ම රූපේ මේ සැපයක් නැත්තම් සැපේ බැසගෙන නැත්තම් කවුරුත් ඇලෙන්නේ නැහැ කියනවා. මේකේ සැපවත් භාවයක් තියෙන එකයි රූපයේ ආස්වාදයක් කියලා එකක් තියෙන එකයි. ඒ ආස්වාදය තමයි අර රූපයේ මුල් කරගෙන යම් සතුටක් සොමනසක් හටගන්නුන එක තමයි රූපයේ තියෙන ආස්වාදය. ඊළඟට ආදීනවේ තියෙන ආදීනෙ මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, යම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම අයං රූපස්ස ආදීනෝ. එතකොට රූපය මේ සුන්දර දෙයක් වුණාට ඒකේ ස්වභාවය මොකද්ද? අනිච්චං, වෙනස් වෙලා යන දෙයක්. දැන් 16 කාලේ වගේ තියනවාද සතුට සම්මනසක්? ඒ කාලේ මං කණ්ණාඩිය තියාගෙන සාමාන්‍යයෙන් නේද ටිකක් බලනවා නේද? දැන් කණ්ණාඩිය තියෙනවද පර්ස් එකේ නේද? සාමාන්‍යයෙන් ඒකයි ඇත්. يعني අර රූපේ එතකොට සුන්දරත්වයේ තියෙන කාලට අපි පොඩ්ඩක් මේ රූපේට ඇලුම් කරනවා. නමුත් මේ රූපයේ මේ ආදීනම එනකොට මොකද වෙන්නේ? දුක්ඛං. ඒක අපිට දුක. ඊට පස්සේ ඒ රූපේම ලෙඩ වෙනවා, විවිධාකාර ආබාධ හට ගන්නවා. ඒක මුල් කරගෙන මහා දුකක්. ඒකයි රූපේ වෙනස් වෙනවා, ඒ වගේම දුකක්. ඒකම විපරිණාම ධම්ම වෙනස් වෙලා යනවා. ආන ඒක තමයි රූපයේ තියෙන ආදීනමේ. එතකොට මේ රූපේ යථාර්ථය තමයි අපි හඳුනගන්නේ. දැන් සමහර දේවල් අපි මේ ස්වභාවය හඳුනගන්නවා. හඳුනගත්තට ඒකේ පරිහරණයේදී අපි කියමු දැන් මොන හරි ගෙදෙට්ට කැඩෙන බිඳෙන භාණ්ඩයක් ගෙනව කියලා. දැන් ඒක පාවිච්චි කරනවා. ඒක දැන් කැඩෙන බිඳෙනවා කියලා නිකම් විසි කරලා තියනවද? ඈ නෑනේ නේද? ඒක දැන් අපි කෝප ගත්තොත් එහෙම නේද? දැන් කෝප පරිහරණයට වෙන. දැන් මේ කැඩෙන කෝපයක් කියලා නිකම් කුණු පෙරාගෙන තියාගෙන ඉන්නවද? ඈ එහෙම නැහැ. ඒක අපි ස්වභාවය හඳුනාගෙන ඒක පාවිච්චි කරනවා නේද? ආන් ඒ වගේ තමයි රූපයේ ස්වභාවය දන්නවා. ස්වභාවය දැනගෙන රූපයේ සාමාන්‍යයෙන් නාලා කියලා මේ පිරිසුදුව ඉන්නවා. මේක මේ අනිත්‍යයි කියලා නාන්න නැතුව එහෙම ඉන්නේ නැහැ. ඒකයි. ඒක තේරුම් ගන්න ඕනේ. මේක ප්‍රඥාවනේ. දැන් ධර්මයේ අවබෝධ කරගත්තේ අය රහතන් වහන්සේලා පවා දැන් ජීවිතේ අනිත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. ඒ අවබෝධ කරගෙන හිටියයි කියලා ලෝකයට අනිත්‍ය පෙන්වන්න යන්නේ නැහැ. දැන් අපිට තියෙනවා, අපිට කියන්නේ සමහර අයට එනවා ඒක. අනිත්‍යයි කියලා වඩනෝ නම් පෙන්වන්නත් ඕනි ටිකක්. ඉතින් පෙන්වන්න තියෙන්නේ කොහොමද? ඈ? බාහිරෙන් පෙන්වන්න දෙනවා. නේද? එතකොට බාහිර ගෙවල් දරවල් පොඩ්ඩක් ඇඩි කරන්න වෙනවා. නේද? ඈ? ගෙවල් දරවල් පොඩ්ඩක් ඇඩි කරනවා. ඊට පස්සේ කියන්නේ වෙනදා තියෙන පිළිවෙල නැහැ. ඊට පස්සේ කය පිළිබඳව සමානලාට වෙනදා මේ පිරිසුදුට ඉන්නවා නම් ඇඳුම් පළඳුන් ඒවා ටිකක් අඩුයි. ඇයි කියලා ඇහුවොත් අනිත්‍යයි. නේද? ඒ වගේ ස්වභාවයක් සමානලාට එනවා. ඒ නිසා තේරුම් ගන්න ඕනි අපි ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ මේ මුලා කිරිල්ලන්නේ නැහනේ. රූපේ කෙලින්ම ඇත්ත කියනවා. රූපේ මුල් කරගෙන සතුට සොම්නස තියෙනවා. ඊළඟ ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ආදීනවකුත් තියෙනවා. නමුත් ආදීනව දකිනකොට අර ආස්වාදයේ කියන එක නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අර මං කිව්වේ එකයි, දැන් කැඩෙන බිඳෙනවයි කියලා අපි හඳුනා ගන්නවා. එතකොට හඳුනාගෙන ඒවා පරිහරණය කරනවා. දැන් අපි මේ සාමාන්‍ය මේ ස්වභාවය දන්න කෙනෙක් නම් ඒව කැඩනවා බිඳෙනවයි කියලා අපි එහෙම මේ එහෙම නැත්තනුන්ගේ දේවල් කියලා එහෙම වැඩි දිදියට පරිහරණය කරන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ජීවිතෙත්. අවබෝධ කරගන්නවා. නමුත් ඒව බාහිර ලෝකයට කාටවත් පෙන්වන්න යන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා හොඳට මේකත් තමයි පළවෙනි ධම්ම සංගායනාව තියෙනවනේ. දැන් ඒ පළවෙනි ධම්ම සංගායනාව කරන්න ඉස්සරලාම රහතන් වහන්සේලා පළවෙනිම කරපු දේ තමයි පාලියෙන් කියන්නේ කණ්ඩ චුල්ල ප්‍රතිසංස්කරණ කැණිච්ච විඳිත් හදාවා මුලින්ම. දැන් බලන්න අපි හිම කරයිද? අපි පටස් ගහ නේද ධම්ම සංගායනාවනේ කරන්නේ නේද? දැන් බලන්න උන්වහන්සේලා දැන් කැණිච්ච විඳ කියන්නේ ආය හදන්න අපි නම් නේද? කැරලා යන දේ කැරලා යනවා කියලා අතහැරලා දායි. නේද? රහතන් වහන්සේලා බලන්නේ හොඳට විනී තිනු උන්වහන්සේලා පළවෙනි මාසෙ කරලා තියෙන කැණිච්ච විඳිත් හදන එක හේතුව මොකද? දැන් ඒවා කුටි තෙමෙද්දී පටන් ගත්තා නම් මොකද වෙන්නේ? අතරමඟ දැන් නතර කරලා ඒව හදන්න වෙනවනේ නේද? ආන් ඒ නිසා ඉස්සෙල්ලාම කරේ අර පවතින ඕනි දේවල් උන්වහන්සේලා පරිහරණය කරනවා. දැන් විනය පිටකේ අරන් බැලුවාම අපි එච්චර පිරිසුදුකම පාවිච්චි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසුන් වහන්සේලාගේ පිරිසුදුකම ගැන විනය දේශනා බැලුවාම තියෙන බැලුවම් පුදුම හිතා ගන්නවත් බෑ. දැන් රෙදි වැලකට සිවුරක් දාන්න ඉස්සෙල්ලා අති පිරිවැඳගෙන යන්න කියනවා. දැන් අපි ඇත්තට පිළිසුද හිතනවද ඇත්තට? නැහැ නේද? ඒ ඇයි? ඒකේ මොන හරි තිබ්බනම් ඒකෙමුත් අපි හිත සමහරට පෑරෙනෝනේ. කපුටන්ට දෙන්න පුළුවන් ඊට පස්සේ. නේද? කෙලෙස් ඇති වෙනවා නේද? ඒ වගේ වෙනවා. ඉතින් ඒකයි. එහෙම නැත්තම් මේ කනගාටු වෙනවා නේද? අපරාධ මේ සිවුර මේ වුණා කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන සිවුර දාන්න ඉස්සෙල්ලා රෙදිවැල පිරිමඳගෙන ගිහිල්ලා සිවුර දාන්න කියනවා. ඊළඟට මේ බිච්චිවල අර ගහලා තියෙනවනේ සමහර රෙදි දාන්න. ඒව දානකොට කියන්නේ මේ අත මේ පැත්තෙන් දාලා එහෙම සිවුර දාන්න කියලා මෙහෙට්ට. අපි දාන්නේ කොහොමද? සාමාන්‍ය මෙහෙට්ටනේ. එතකොට සිවුර මොන හරි තිබ්බොත් බිච්චි ගෑවෙනවා. එතන බිච්ච මොන හරි තිබුණා සිවුර ගෑවෙනවා. එතන බලන්න නේද? එතකොට අපිට වැඩි පිළිවෙලට වැඩ කරනවා. ඒ නිසා බය වෙන්න එපා. මේ පංච පාදානස්කන්ධයෙන් වැඩුවා කියලා නේද? එහෙම එකක් නැහැ. මෙතන පොඩි ප්‍රශ්නෙකුත් අහලා තිබුණා ඒ ගැන. ඒ නිසා මේ ජීවිතේ අවබෝධ කරගත්තා. ඒකයි ලෝකෙට පෙන්වන්න යන්නේ නෑ. ඒව අතහැරලා ඒවට කියන්නේ නිස්සරණ ප්‍රඥාව කියලා. අතහැරීමේ මානසිකත්වයෙන් තමයි ඒව කරන්නේ. ඒ නිසා පිළිවෙලට විනය ගත්තාම ගොඩනැගිලි හදන ඒවා ඔක්කොම බුදුරන් වහන්සේ දේශනා කරලා තිනවා මේ ගොඩ තියෙන මාලා කර්ම ලතා කර්ම කරන්න කියලා තියෙනවා. දැන් කුටියක් ඇදුවම් වටේට මේ ඔය පේමට දානෙවවා, ඊළඟට පොළොවට මේ මඩගති තියෙනවා නම් ඒවට මේ ගඩොල් අල්ලන්න පවුරු බඳින්න ඒ ඔක්කොම දේශනා කරලා තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. ඊළඟට හදන්න ඉස්සෙල්ලා ඒ වගේ තියෙන උවදුරු දේශනා කරලා තියෙනවා. බස්සුවට හදන්න එපා. ඊළඟට මේ සත්තු ඉන්න ලගින තැන්වල, ඊළඟට නානින් තොටවල් ළඟ, ඊළඟට මේ මල් උයන් ළඟ, ඒවල් ළඟ කුටි හැම හදන්න එපා කියනවා. ඇයි ප්‍රශ්නේනෝනේ? ඊළඟට ඔය කසුප පෙරෙන තැන් අරුව මේවා. ඉතින් ඒ විදිහට හැමදේම ඒකයි මං කියන්නේ. අපිට වැඩි වගකීම් සහිත බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයට පැමිණෙනකොට සාමාන්‍ය ජීවිතයටත් වැඩිය වගකීම් සහිතයි. දැන් විසාකාවත් සෝතාපන්න වෙලා විවාහ වෙන්න ගිහින් දැන් මේ විවාහ වෙන්න ගිහිලා සාමාන්‍යයෙන් ඒ ගෙදර කට්ටිය කරනවටත් වැඩිය ටිකක් වගකීම් බාර ගන්න කරන්න පටන් ගත්තා. ඒකෙදී පොඩි චෝදනාවක් එයාට ආවා. මේ මොකද අවුරුදු 16ක 17ක ගෑල්ලම ඉන්නේ ඉතින්. දැන් වෙලඹකට පැටියෙද්දම මෙයා ගිහිල්ලා දැන් උපස්ථාන කරනවා. එතකොට කට්ටිය දොස් කියෝ මේ දාසින් කරන වැඩ මේ ගැලම ගිහිල්ලා ඒවා කරනවා කියලා. ඉතින් එයාගේ අර විනිච්ච මණ්ඩලයේ ඉදිරියේ යාගේ නඳු එයා යන්න හැදුවා. මේ යන්න හදනකොට විනිච්ච මණ්ඩලයක් ගෙනල්ලා එක එක එයාගේ වැරදි කතා කරා. එතකොට ඒ වෙලාවේ එයා කිව්වා මේක ස්වාමි දිනියගේ වක්කීමක්ව මම අම්මා කෙනෙක් ඒ නිසා සතෙක් ඒ වගේ දරුවෙක් බිහි කරනකොට ලොකු අපහසුකටපත් වෙනවා. ඉතින් අපි ගිහිල්ලා උපස්ථාන කරන්න ඕනේ කිව්වා. අන්න බලන්න දැන් ගෙදර තියෙන සාමාන්‍ය වැඩවලටත් වැඩි නේද? ඈ අනිත් අය දකින්නටත් වැඩි. මොකද අර ධර්මය අවබෝධ කරගත්තාට තමයි හොඳ කරුණාවක් මෛත්‍රියක් තියෙන්නේ. හොඳ කරුණාවක් මෛත්‍රියක් ඒ කට්ටියට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ඒ හැම දෙයක්ම කරන්නේ. දරුවන්ට උනත් අපිටත් වැඩි කරුණා මෛත්‍රියෙන් සෝතාපන්න අය සලකනවා. දැන් අපි වැඩියෙන් බැලුවොත් එහෙම දරුවන්ගේ වමනා එපා කන්ද නැත්තම් අපේ වමනා එපා කන්ද දරුවන් ලවා කරගන්නේ වැඩිපුර බැලුවොත්. ඈ හොඳට බලන්න දැන් දරුවෙක් විශේෂයමත් තෝරගත්තොත් තමන් කැමති එක තෝරගන්නවටද කැමති, දරුවා කැමති එකටද? ඈ නේද? දැන් එහෙම බැලුවොත් ඒකයි අපි ගොඩාක් අර ආත්මාර්ථකාමීත්වය කියන්නේ කෙලෙස් එක්ක තමයි අපි තියෙන්නේ. දැන් ඒ සෝතාපන්න වගේ ඒ ධර්මය අවබෝධ කරගත්තයයි හරි අවංකවම තමයි හැම දෙයක්ම කරන්නේ. ඒකයි හරි වගකීම් සහිතව අපිටත් වැඩිය කටයුතු කරනවා. රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේලා එහෙමයි. පස්වෙනියකදී වුණත් එහෙම අපි හිතන විදිහ නෙවෙයි. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ ළඟ බිස්සුණියක් මහණ වුණා. ඒ බිස්සුණින් වහන්සේ මහණ වෙන්න ඉස්සෙල්ලා දරු ගැබක් මේ තිබුණා. නමුත් දන්නේ නැතුව ස්වාමියාගේ අවසරය ඇතුව මහණුණා. මහණෙල ටික දවසක් යනකොට දැන් දරුවෙක් හම්බෙන්න ඉන්නවා දැක්ක. ඊට පස්සේ දේවදත්තාඳුරු කිව්වා එළවලා දැම්ම. ඒ මොකද කැලලන්නේ දැන් මෙයා තියාගත්තොත්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගියා. දැන් මුලින්ම මහණුනේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ පාසුවේ තමයි පැවිදුන්නේ. දැන් බුදුරජාන් වහන්සේ ළඟට ගියා. දැන් අපි ළඟට ආවොත් එම් බාරගනීද? ඈ ඇයි කුණු කොටන්නේ දැන්? සාමාන්‍යයෙන් ගත්තොත් නේද? බලන්න පොඩ්ඩක් හිතලා නේද? දැන් අපි නම් ඇයි ළඟ පැවිදුනා නම් පුළුවන්. දැන් පැවිදුනේ බුදුරජාණන් වහන්සේ ඉද්දි ගිහිල්ලා දේවදත්ත ස්වාමීන් වහන්සේ ළඟ තමයි පැවිදුනේ. එයා දන්නේ නැතු හැබැයි පැවිදුනේ. නමුත් බලන්න එයා දන්න බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. එයාට පිළිසරණ වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ගෙනවා මේ විනිශ්චය මණ්ඩලය විසාකාව ඇතුළු රජවරු ගොඩාක් අය ගෙනල්ලා ඉතින් කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකේ වார்த்தාව දෙන්න කියලා. ඊට පස්සේ විසාකාව එතුමියත් එක්ක සාකච්ඡා කළා. මේවා කළා. මොකද විසාකාව සෝතාපන්නයි දන්නවා. ඒ ඡන්දයෙන් අගතියට යන්නේද ඒ බයෙන් අගතියට යන කෙනෙක් නෙවෙයි, සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක්. ඊට පස්සේ එතුමිය ඇවිල්ලා අර පිරිසි ඉදිරියේ ප්‍රකාශ කරා මේමයි වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අර බිස්සුණිය පිරිසුදුයි දැන්. ඊට පස්සේ මෙහෙණි ආරාමයක තමයි දරුවා බිහි කරේ. ඒ ස්වාමීන් වහන්සේට තමයි කුමාර කච්චප ස්වාමීන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ රජමැදුරේ තමයි අරන් ගිහිල්ලා හැදුවේ. ඉතින් බලන්න කොච්චර වක්කීම් සහිතද. නේද? දැන් අනිත්‍ය අවබෝධ කරගෙන ඉන්න, දුක අවබෝධ කරගෙන ඉන්න, දැන් අනුන්ගේ දුකත් බාර ගන්න දුක අවබෝධ කරලා තියෙනවා නේද? දැන් බලන්න අපි හිතන විදිහේ නෙවෙයි ඒකයි. අපි නිකන් සාමාන්‍යයෙන් හිතාන ඉන්නේ හරි අමුතු විදිහට. නමුත් ඇත්තටම ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පවතින මිනිසු කරන දේවල්ටත් වැඩිය වගකීම් සහිතව තමයි ලෝකේ ජීවත් වෙන්නේ. ඒ හැම දෙයක්ම ඒ විදිහට තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ හරියට අවබෝධ වෙන අය ඒකයි ලෝකෙට ඇත්තට පෙන්වන්න යන්නේ නැහැ. ධර්මයේ තමා මෙහෙම අවබෝධ කරගෙන හෝ ඉන්න ජීවන රටාවල් වලින් ඇත්තටම පෙන්වන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා හරියට ප්‍රඥාව වැඩෙන විදිහට වඩන්න වැඩෙනකොට ඇත්තටම මෙහෙම අවුලක් ධර්මයෙන් කවදාකවත් කාටවත් හැදෙන්නේ නැහැ. ධර්මයේ තියෙන මඳ නිබ්බදනෝ, තියෙන මඳත් මොකද වෙන්නේ? නැති වෙලා යනවා. පිපාස විනයෝ, පිපාසය දුරු කරලා යනවා. ආලය සමුත්ඝාත, ආලය නැති කරලා යනවා. දැන් අද තමයි මිනිස්සු බය භාවනා කරනකොට මේ පිස්සු හැදෙනවයි නේද? ඇත්ත ඒ මොකද අපි භාවනා කියලා වෙන දේවල් කරන්නේ. ඉතින් එතකොට අදෘශ්‍යමාන දේවල් අරමුණ පේනකොට ඉතින් හිත බය වෙනවා. එතකොට තමයි මානසික ලෙඩ ආරෙමි හැදෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ ඉන්නකොට පිස්සු අයත් පිස්සු හොඳ වුණා. අමුතුවෙන් පිස්සු හැදුන්නේ නැහැ නේද? දැන් ආවේ කොහොමද පටාචාරාව? ඈ පිස්සු හැදිලා ආවේ නේද? වස්ත්‍රත් නැතුව. ඉතින් අද අපිට පුළුවන් දැත්තර එහෙම කරන්න. නමුත් ඒ අපි ධර්මයේ මේ වැඩදි විදියට පරිහරණය කරන නිසා ඒ තත්ති තියෙන්නේ. නැත්තම් මේ ධර්මයෙන් තියෙන දුර්වලතා අඩු වෙනවා මිසක් හරියට පාවිච්චි කරනවා නම් කිසිම කෙනෙකුට එහෙම ආබාධයක් ඇති වෙන්නේ නැහැ. වැඩදි විදියට පාවිච්චි කරන නිසායි වෙන්නේ. භාවනාත් ගොඩාක් විවිධ ක්‍රම තියෙන. ඉතින් ඒවා කරනකොට අවිෂේ දේවල් වෙනවා. එතකොට ඉතින් ඒ මනසට ඔරොත්තු දෙන්නේ. ඉතින් එතකොට තමයි සමාර්ථ මානසික ලෙඩ හැදෙන්නේ. නමුත් ධර්මයේ හරියට මේව කරනවා නම් එහෙම මේ විකෘති ස්වභාව මුකුත් වෙන්නේ නැහැ. ඒකයි. ඒකයි මම කිව්වේ කියාකාරකම් වලින්වත් එහෙම 아무තු මේකක් නැහැ. ඒව වෙ විනේ පිටකෙහෙම විවත්තක් කන්දකෙහෙම පොඩ්ඩක් අරන් කියවලා බලන්න. බුදුරජාන් වහන්සේ ඊළඟට මේ සංවිධානාත්මක කට්ටිය ඉඳ හදලා තියෙන පිළිවෙලවල් නීති රීති අරවමම ගත්තාම හැම දෙයක්ම හරිය පිළිවෙලට තියෙනවා. බුද්ධ ශාසනයේ ඇඟිල්ල දික් කරන්න බෑ අහවල් දේ නෑ කියලා. අහවල් දේ නෑ කියලා කිසි දෙයකින් ඇඟිල්ල දික් කරන්න බෑ කාටවත්. ඒ විදිහට තියෙන්නේ. දැන් ඒව වර්තමානයේ නොකරන එක වෙනම දෙයක්. නමුත් බුද්ධ ශාසනයේ ගත්තත් අහවල් දේ අඩුයි කියලා කාටවත් කියන්න බෑ. අහවල්කම වේදේ අඩුයි කියලා කියන්න බෑ. හැම දෙයක්ම පුදුම විදිහට තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ රූපයේ ආස්වාද ආදීනම අන්න මේ අවබෝධ කරගන්න කියන රූපේ ආස්වාදය තමයි රූපේ මුල් කරගෙන හටගන්න අන්න සතුට සොම්නස තමයි රූපේ ආස්වාද ආදීනව තමයි රූපේ වෙනස් වෙනවා. ඒ වගේම රූපේ මුල් කරගෙන දුක් විඳින්න වෙනවා. රූපේ නැති වෙලා යන එක. ඊළඟට රූපේ චන්ද්‍රාග නිස්සරණය කියලා කියන්නේ රූපේ පිළිබඳව චන්ද්‍රාග විනිවිද චන්ද්‍රාගය දුරු කරනවා. චන්ද්‍රාග පහාන චන්ද්‍රාගය ප්‍රහාණය කරන එකට තමයි රූපේ නිස්සරණය කියලා කියන්නේ. රූපේ නිදහස් වෙනවා. නිදහස් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? මුල් ටික කපලා දාන්න ඕනේ. මුල් කපලා දැම්ම ගමන් අන්න නිදහස් වෙන්න පුළුවන්. ඒකයි චන්ද්‍රාග විනය කියන්නේ දුරු කරනවා. පහාණය කියන්නේ චන්ද්‍රාග ප්‍රහාණය කරන. කිව්වනේ මේකේ රූපේ කුමක් මුල් කරගෙන? එතකොට කිව්වා චන්ද්‍රාගය මුල් කරගෙන තමයි තියෙන. එතකොට දෙමුල් ඒකයි මේ නිස්සරණය කියන්නේ නිදහස් වෙන. නිදහස් වෙන්න බෑනේ බැඳලා තියෙනකොට. එතකොට තියෙන මොකද? මුල් කපලා දාන්න ඕනේ. ඈ ඒක තමයි චන්ද්‍රාගය ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ වේදනාව පිළිබඳවත් ඒ විදිහට මානවා. වේදනාවේ තියෙන ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද? එතර කියනවා වේදනම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වේදනාය අස්සාදු. වේදනාව මුල් කරගෙන අපිට සතුටක් සෝමනස්සක් හට ගන්නවා. ඒක තමයි වේදනාවේ තියෙන ආස්වාදය. දැන් සැප වේදනා හට ගන්නවා. ඒ සැප වේදනා මුල් කරගෙන තමයි අපේ ලෝකේ තියෙන්නේ. කියන්නේ සැප වේදනා උපදවා ගන්න තමයි අපි සැප කියලා එකක් නැත්තම් කැමතිද ජීවිතේට? නැහැ. එහෙනම් ඒ නිතරම අර සැපේ මුල් කරගෙන අපිට සතුට සුම්නසක් හට ගන්නවා. ඒක තමයි අර වේදනාවේ තියෙන ආස්වාදී. ආදීනේ තමයි ඒ වේදනාවේ ස්වභාවය තමයි අනිච්චම් වෙනස් වෙන එකක්. දීපු බුලක් වගේනේ කියන්නේ නේද? පවතින්නේ නැහැ. ඒ වගේම වේදනාව මුල් කරගෙන විවිධාකාර දුක හට ගන්න. ඊළඟට වේදනාව වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒක තමයි වේදනාවේ තියෙන මොකද්ද? ආදී නවය. ඒක තමයි වේදනාවෙන් හටගන්න ආදීනව. එතකොට අර ආදීනව නිතරම කෙනෙක් දකිනකොට අර වේදනාවෙන් ලැබෙන සතුට සොම්නස යට යනවා. මොකද ආදීනව වැඩි. වේදනාව මුල් කරගෙන විඳින මේ පීඩාව වැඩි. ඉතින් ඊළඟට වේදනාව පිළිබඳව හිතේ තියෙන චන්දරාගේ ප්‍රහාණය කිරීම, චන්දරාගේ දුරු කිරීම තමයි නිස්සරණය කියලා කියන්නේ. නිදහස් වෙන්න නම් අර චන්දරාගය දුරු කරන්න ඕනේ. ඒකෙන් තමයි වේදනාවෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. ඊළඟට සංඥා පිළිබඳවත් එහෙමයි. හඳුනා ගන්න දේවල් මුල් කරගෙන අපිට සතුටක් සුමනසක් හට ගන්නවා. දැන් අපි ජීවිතේ විවිධාකාර දේවල් හඳුන ගන්නවා. ගෙවල් දොරවල්, දුවා දරුවෝ, වතු පිටි, ඉඩකඩම්, මේවා ඔක්කොම සංඥා අපි හඳුන ගන්න දේවල්. සැප මේ ඒ හඳුනා ගන්න දේවල් මුල් කරගෙන අපිට අන්න දැන් රූප හඳුන ගත්තා. රූප මුල් කරගෙන අපිට සතුට සොම්නස් හට ගන්න. ඊළඟට ඒක තමයි සංඥාවේ තියෙන ආස්වාදි. ඊළඟට ඒ හඳුනාගත්ත දේවල් වල ස්වභාවය මොකද්ද? වෙනස් වෙනවා. එතකොට කැමතිද? එතකොට කැමති නැහැ. ඒක සැපද? නෑ. ඒක යාදීනවේ. දැන් වෙනස් වෙන්නේ නැත්නම් අන්න ප්‍රශ්නයක් නැහැ. වෙනස් වෙන එක තමයි ඒකේ තියෙන ආදීනවේ. ඊළඟට ඒ පිළිබඳව මේ වෙනස් වෙනකොට අපිට ඒ මුල් කරගෙන හඳුනා ගන්න දේවල් වෙනස් වෙනකොට දුකක්. ඒ වගේම ඒ හඳුනා ගැනීම දේවල් වෙනස් වෙලා නැති වෙලා කියන විපරිණාම භාවයට පත් වෙන වෙනස් තත්ත්වයකට මේ හඳුනා ගන්න දේවල් විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි සංස්කාර මුල් කරගෙන යන සතුට සුමනසක් හට ගන්නවා නම් ඒක තමයි සංස්කාරවල ආස්වාදය. ඊළඟට සංස්කාර අනිත්‍යයි, දුකයි, වෙනස් වෙලා යනවා. ඒක තමයි සංස්කාරයේ තියෙන ආදීනමයි. සංස්කාර පිළිබඳව තියෙන චන්ද්‍රාගයේ දුරු කිරීම, චන්ද්‍රාගයේ ප්‍රහාණය කිරීම තමයි අන්න නිස්සරණය. සංස්කාරයන්ගෙන් නිදහස් වීම. ඊළඟට විඥානය පිළිබඳවත් එහෙමයි. ආස්වාදයක් තියෙනවා, ආදීනවත් තියෙනවා, නිස්සරණයක් තියෙනවා. ඊළඟට විඥානයේ තියෙන මේ ආස්වාදයේ තමයි විඥානයේ මුල් කරගෙන යන සතුට සොම්නසක් හට ගන්නවා. ඒක තමයි විඥානයේ තියෙන ආස්වාදේ. විඥානය අනිත්‍යයි, දුකයි, වෙනස්ලයි. ඒක තමයි විඥානයේ තියෙන ආදීන. විඥානයේ මුල් කරගෙන විඥානයේ නිස්සරණේ තමයි විඥානයේ පිළිබඳව තියෙන චන්ද්‍රාගයේ දුරු කිරීම, චන්ද්‍රාගයේ ප්‍රහාණය කිරීම තමයි අන්න විඥානයේ නිදහස් වෙනවා කියන්නේ. නිදහස් වෙන නම් චන්ද්‍රාගයේ ප්‍රහාණය කරන්න ඕනි, චන්ද්‍රාගයේ දුරු කරන්න ඕනි. ඉතින් මේ විදිහට පිළිතුරු දුන්නට පස්සේ ස්වාමීන් වහන්සේ සාදුකාරයක් දීලා ආයමත් බුදුරජාණන් වහන්සේගෙන් ආයමත් ප්‍රශ්න කරනවා. ඊළඟට අහනවා, කතන්නුකෝ බන්තේ ජානතෝ කතම් පස්සතු ඉමස්මින්ච සමිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයාන හොන්ති. ස්වාමීනි, කතං ජානතු කොහොම දැනගත්තහමද, කොහොම පස්සතෝ කියන්නේ කොහොම බැලුවහමද මෙන්න මේ සමිඥානය කියන්නේ විඥාන සහිත කයෙත්, බහිද්දාච සබ්බ නිමිත්තේ බාහිරෝ තියෙන සියලු නිමිති පිළිබඳවත්, අහිංකාර මමින්කාර මානුෂයා ඒ කියන්නේ අහංකාරයත් මමංකාරයත් කියන මං එදා කිව්වේ මමංකාරය කියන්නේ දෝංකාරයක් කියලා නේද? දෝංකාර දෙන හිත ඇතුලේ මම කියන එක. ඉතින් ඒක කොහොම දැනගත්තාමද ඒක ප්‍රහාණය කරන්න නැති කරගන්න පුළුවන් වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යංකින්ච බිකු රූපං, විශ්ව යංකිසි රූපයක් තියෙනවා නම් අතීතං, අතීතේ නිරුද්ධ වෙලාගේ යම් රූපයක් ඇත්නම්. ඊළඟට අනාගතේ හට නොගත් පහළ වෙච්ච යම් රූපයක් තියෙනවා නම්, ඊළඟට පච්චුප්පන්නම් වර්තමානයේ පවතින අජ්ජත්තික තමා කියලා සලකන බහිද්දා බාහිර ඕලාරික සියුම් හීන ප්‍රනීත දුර ළඟ ඒ සියලුම රූප පිළිබඳ නේ තම් මම මාගේ නොවේ කියලා නේසෝ හමස්මි මම නොවමි නමේසෝ අත්තා මාගේ ආත්මය කියන්නේ මගේ වසඟයේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා මෙන්න මේ විදියට සම්මප්පඤ්ඤාය පස්සති මනානුවණින් දකින්න. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් රූපයක් පවතිනවා නම් ඇතනම් ඒ රූපය නේ තම් මම මගේ නෙවේ නේසෝ හමස්මි මම නොවේමි නමේසෝ අත්ත මගේ ආත්මේ නොවේ කියලන්න නුවණින් විමසලා බලනවා සම්මප්පඤ්ඤාය පස්සති කියන එකයි මනා නුවණින් දකිනවා අනේ දකිනකොට තමයි අර අහංකාරයත් මමංකාරයක් කියන එක නැති වෙලා යන්නේ ඒ විදිහට වේදනාව පිළිබඳවත් එහෙමයි වේදනාව අතීත කියන්නේ අතීතේ හටගෙන නිරුද්ධ වෙලා ගිය යම් විඳීමක් ඇද්ද වර්තමා අනාගතයේ පහළ වෙන යම් විඳීමක් ඇද්ද ඊළඟ වර්තමානයේ පහළ වෙන විඳීම් ආධ්‍යාත්මික තමා තුල හටගන්න විඳීම් බාහිර විඳීම් හීන ප්‍රනීත දුර ළඟ ඊළඟට ඒ සියලුම විඳීම් පිළිබඳවත් නේ තම්මම මගේ නොවේ නේසෝ හමස්මි මම නොවේමි නමේසෝ අත්තා මගේ ආත්මේ නොවේ මගේ මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවේ ආන්නේ විදිහට මනා නුවණි යථා භූතං කියන එකේ තියෙන ස්වභාවය සම්මප්පඤ්ඤාය පස්සති මනා නුවණෙන් අන්න දකිනවා ඒ වගේම සංඥා පිළිබඳවත් එහෙමයි අතීත අනාගත වර්තමාන අජ්ජත්තික බාහිර ඕලාරික සෙවුම් හීන ප්‍රනීත දුර ළඟ යම් සංඥාවක් ඇද්දී සියලුම හඳුනා ගන්න දේවල් අනනේ තම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මාගේ නොවේ මම නොවේමි මගේ ආත්මේ නොවේ කියලා නුවණින් විමසලා බලනවා ඒ විදිහට සංස්කාර විඥානීය පිළිබඳවත් ආනේ විදිහට සලකලා බලනවා මේ පංචපාදානස්කන්ධයේ පිළිබඳව අපිට අතීතේ වශයෙන්ත් අපේ හිත බැඳිලා තියෙන. ඒකනේ පරණ දේවල් හිත හිත නේද? අහංකාරත් ඇති කරගන්නවා, මමංකාරත් ඇති කරගන්නවා නේද? ඈ ඒ සාමාන්‍යයෙන් අතීතේ අතහැරලා නැහැ අපි. අතහැරලා කියලා හිතනවද? නිරුද්ධ වෙලා නැති වෙලා ගියව අතහැරලා නැහැ. දැන් තාමත් තියෙනවනේ පරණ ප්‍රශ්න නේද? ඒව නිතර නිතර මේවක නේකයි අතීතයත් අපි භාවනා කරනකොට විමසනවා. ඒකයි අතීතයත් ගන්නවා ඊළඟට අනාගතේට ප්ලෑන් ගොඩයිනේ නේද අනාගතේට සැලසුම් ගොඩක් තියෙනවා ඉතින් ඒකින්ද අනාගතයත් ගන්නවා ඊළඟට වර්තමානයේ පවතින ඊළඟට තමා පිළිබඳව අජ්ජත්තික කියන එක ඊළඟට බාහිරත් නේ අතහැරලා නැවුවත් අල්ලගෙන තියෙන්නේ ඒකයි බාහිර ඊළඟට හීන ප්‍රනීත ඊළඟට ඕලාරික සියුම් ඊළඟට දුර ළඟ මේ සෑම ආකාරයකින් මේකයි හැම පැත්තම්ම ගලවලා දාන කොහෙන්වත් අස්සකවත් මුකුත් ඇල්මක් කියන එකක් රූපේ පිළිබඳව වේදනා පිළිබඳව ගන්නේ නැහැ ඒකයි ආනේ විදිහට මේව කරනකොට මේ අර ඉමස්මින්ච සවිඥානකේ කායේ මේ විඥාන සහිත කය පිළිබඳව බහිද්ධාත සබ්බ මිනිස් නිමිත්තේ බාහිර සීලුම නිමිති පිළිබඳව අන්න අහිංකාර මමංකාර මානානුෂේ මානේ නැමෙති අනුෂේ අන්න ප්‍රහාණය වෙලා යන ඒ විදිහට බැලුවාම ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පටිපුච්ච විනීතාකෝ තුම්මේ භික්කවේ తాත්‍ර తත් තේසු තේසු ධම්මේසු කියනවා මහණෙනි ඔබලා ප්‍රශ්න කර කර ඒ ඒ ධර්මයන් පිළිබඳව හික්මෙන්න කියනවා ප්‍රශ්න කර කර ඒ ධර්ම පිළිබඳව හික්මෙන්ද කියනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ විසුන් වහන්සේලා සම්මුඛුනහම ප්‍රශ්න කරනවා. හැබැයි දැන් ප්‍රශ්න අපි එහෙම ඇහුවොත් එහෙම ටිකක් මේ ප්‍රශ්නයක් වෙනවා. හේතුව තමයි දැන් මේක අහනවා. තං කිම් මඤ්ඤති භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං ති. මේ අහනවා මහණෙනි ඔබලා මේ කොහොමද සලකන්නේ මේ රූපේ නිට්ටයේද අනිත්‍යද කියලා අහනවා
දැන් ඇත්තටම හෙව්වොත් අපි මම පළවෙනි දවසේ මෙවිල හෙව්වොත් මොකද හිතෙන්නේ? ඕකත් අහන්න දෙයක් දෙක හිතනවා නේද? ඈ අහන්න දෙයක් නැහැ නේද? දැන් බුදුරජාන් වහන්සේ ඒකයි බිස්සුන් වහන්සේලාගෙන් අහනවා, රූපේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? එතකොට කියනවා අනිච්ඡම් බන්තේ ස්වාමීනි අනිත්‍යයි. ඒකට එතකොට කියනවා යම්පනා අනිච්ඡං දුක්ඛං සුඛං වා දුක්ඛං වා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක සැපද්ද දුකද්ද කියලා අහනවා. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? එතකොට කියනවා දුක්ඛම් බන්තේ ස්වාමීනි ඒක දුකක්. යම්පනා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමුනුපස්සිතුං. යමක් අනිත්‍ය නම් ඒ වගේම ඒකත් දුකක් නම් ඒක වෙනස් වෙලාත් යනවා නම් හරිද කල්පනා කරන්න මෙහෙම කියනවා සමුනුපස්සේ ඒ තම් මම ඒක ඒ දේ මගේ ඒසෝමස් ඒ මම වෙමි ඒසෝ මේ අත්තා ඒක මගේ ආත්මය කියලා කල්පනා කරන්න සුදුසුද කියනවා නෝ හේතම් බන්තේ එහෙම සුදුසු නැහැ. දැන් මම අර කිව්වනේ මේ ධර්මයේ කියන එක නිතරම විකාශනය කරලා බලන්න ඕන කියලා. දැන් ඒ කාලේ මේක තමයි විකාශනය කරන ක්‍රම. දැන් බුදුරජාන් වහන්සේ බිස්සුන් වහන්සේලාගෙන් අහපු ගාම උත්තර දෙන අද අපි සාමාන්‍ය දන්න හින්දා අහන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ නේද? දැන් අපි මේ සාමාන්‍ය ලෝකේ මං කිව්වේ නේද ඇඩ් එහෙම නේද? ඈ දැන් පරණෙව්වා කියලා මේව කරනවද? ඈ ෆර්නඩ් නේද? ඈ ඒ වගේ කාමයේ ගත්තොත් එහෙම අපි එකම නේද නිතරම මේව කරන්නේ. ඒ වගේ මේ ආදීනෝ කියන එකත් අවබෝධ වෙනකම්ම එකම තමයි මේක අභ්‍යන්තරිකව පෝෂණය වෙනකම් එකම තමයි ප්‍රශ්න කර කර. ඒකයි මේක කියන්නේ පටිපුච්ච විනීත නිතරම ප්‍රශ්න කර කර හික්මෙන්ද කියනවා. දැන් ආදීනෝනේ මේ අහන්නේ. ආදීනෝ අහන්න මොකද වෙන්නේ? සිහිය පේරලා අර මේකට මං කියන්නේ යෝනිසමනසකාරයට මං කිව්වේ මේ ආහාරය කියලා. ආහාර ගන්න ගන්න පෝෂණය වෙනවා වගේ මේ විදිහට ඒ කාලේ අර ප්‍රශ්න අහන උත්තර දෙනවා. ආන්න ඒකයි. දැන් මේ ක්‍රම අපි ඇත්තටම භාවිතා කරන්නේ නැහැ. ඒකයි. දැන් බුදුරජාන් වහන්සේ මේවා බැලුවොත් එහෙම එක සූත්‍රයක නෙවෙයි. දැන් රාහුල ස්වාමීන් වහන්සේම රහත් උනේ මේ ආයතන පිළිබඳව මේ විදිහට ප්‍රශ්න කර අවසානයේ රාහුල ස්වාමීන් වහන්සේ රහත් වුණා. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේ කාලේ නිතරම ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණාම දායකයෝ ළඟට ගියපුවම අහනවා. රූපේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය? ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේ ළඟට ගියපුවම අහනවා බුදුරජාන් වහන්සේ. එතකොට තමයි උන්වහන්සේලා සිහි කල්පනාවෙන් පිළිතුරු දෙනවා මේක අනිත්‍යයි කියලා. ඒ විදිහට අර ප්‍රශ්න කරනවා. ඊළඟට වේදනාව නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ඈ අනිත්‍යයි. මේ එතකොට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද්ද? දුකක්. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවා නම් කල්පනා කරන සුදුසුද ඒ වේදනාව මගේ, වේදනාව මම වෙමි, වේදනාව මගේ ආත්මය කියලා සලකන්න සුදුසුද? සුදුසු නෑ ස්වාමීන් වහන්ස කියලා කියන්නේ. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒවා බොහොම ඉස්සර සිහි කල්පනාවෙන් කරන. ඉතින් අද මේ උගන්වන නිසා මේ වුණාට ඒක තමයි ක්‍රමවේදය ඉස්සර. ඉතින් ආදීනෝ මේ විකාශනය කරනවා. ආන්න එක. ඒ ආදීනෝ අහනකොට එහෙමනේ. දැන් අපි ප්‍රශ්න කර කර සමහරලාට වෙන දේවල් මෙව කරනවා නේද? ඈ බාහිර දේවල් සමහරලාට එහෙම කරන අවස්ථා තියෙනවා. ඉතින් අපි බාහිර ලෝකයේ දේවල් ඕන තරම් කෙනෙකුගේ අඩුපාඩුවක් අපි ලස්ස වාරයක් විතර කතා කරනවානේ නැද්ද එහෙම? ඈ කෙනෙක් කලකිරවන්න ඕන නම් කේනමක් එහෙම ගිහලා කී වාරයක් කියනවද? ඈ කලකිරනකම්ම කියනවා නේද? එහෙමනේ සාමාන්‍ය ලෝකේ නේද? ඒ මේකම තමයි මේකේ තියෙන්නේ. ඉතින් අර දැන් කරන්න නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හොඳට බලන්න නේද? අපි කල්පනා කරලා බැලුවොත් එහෙමනේ. කෙනෙකුට යමක් එපා කරවන්න නම් අපි නැවත නැවත ගිහිල්ලා හිමීට ඒකම තමයි කියන්නේ. දැන් අඩුපාඩුවක් කතා කරනවා නම් කොච්චරවත් ඒක කතා කරනවද ඉතින් නේද? මොනවාරි කිව්වේ ගමන් තක් ගාලා අපි ඒක මතක් කරනවා. ඉතින් ඒ විදිහේ තමයි මේ ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඊළඟට සංඥා පිළිබඳවත් එහෙමයි. මේ අර විදිහටම ප්‍රශ්න කරනවා සංඥාව නිත්‍යද අනිත්‍යද එතකොට පිළිතුර දෙනවා සංඥාව අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද්ද? ඒක දුකක්. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙලා යනවා නම් කල්පනා කරන්න සුදුසුද මේක මගේ, මේක මම වෙමි, මේක මගේ ආත්මය කියලා කල්පනා කරන්න සුදුසුද කියලා. එතකොට එහෙම කල්පනා කරන්න සුදුසු නැහැ. ඊට පස්සේ කියනවා තස්මාතිය භික්කවේ, ඒ නිසා මහණෙනි යංකින්චි රූපං, අන්න ආයත් කියන යංකිසි රූපයක් අතීත අනාගත වර්තමාන ඕලාරික සිවුම් හීනපනීත දුරළඟ යං රූපයක් ඇත්නම් ඒ සීලම රූප නේ තම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා නමේසෝ අත්තා යථා භූතං දට්ඨබ්බං. මේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සිවුම් හීනපනීත යම් රූපයක් ඇත්නම් ආන්නේ රූපේ මොකද්ද? නේ තම් මම, ඒක මගේ නෙවේ. නේසෝ හමස්මි මම නොවේ, මින මේසෝ අත්ත මගේ ආත්මය නොවේ කියලා දකින්න කියනවා. ඒ විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන අන්න පංචපාදානස්කන්ධයේ මේ විදිහට අන්න විපස්සනා කරලා බලන්න කියනවා. ඒවම් පස්සම් භික්කවේ සුතවාරිය ශාවකෝ, මෙන්න මේ විදිහට දකින සුතවත් ආර්ය ශාවකයා රූපස්මින් නිම්බින්දති. රූපේ පිළිබඳව මොකක්ද ඇති වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා. එයි දැන් මගේ නෙවෙයිනේ, ඈ මම නොවෙමි, මගේ ආත්මය නෙවෙයි කියලා දකිනකොට රූපේ පිළිබඳව මොකක්ද ඇති වෙන්නේ? අන්න කලකිරීමක් ඇති. රූපස්මින් නිම්බින්දති, වේදනාය නිම්බින්දති, වේදනා පිළිබඳවත් කලකිරෙනවා. සංඥාය නිම්බින්දති, සංඥා පිළිබඳවත් කලකිරෙනවා. සංස්කාර පිළිබඳවත් කලකිරෙනවා. විඥානය පිළිබඳවත් කලකිරෙනවා. මේ කලකිරුණාට පස්සේ මොකද වෙන්නේ? නිම්බින්දං විරජ්ජති. රජ්ජති කියන්නේ මොකද? ඇලෙනවාට. ඇලෙන්නේ ඇයි? කලකිරලද ඇලෙන්නේ? ඈ හොඳ වුණාමනේ ඇලෙන්නේ නේද? ඈ දැන් අපි ඇල්ම තමයි දුරුකන්. මං එදත් කිව්වේ චන්දරාග විනේනේ, දුරු විනයක්කායිනෝ සත් අපේ සාතුරුන් වහන්සේ කියන්නේ චන්දරාගේ දුරු කරන්න. එතකොට මේ චන්දරාගේ අර කිව්වේ මේක පටන් ගන්න ඕන කිව්වේ මේ පංචපාදානස්කන්ධයේ කුමක් මුල් කරගෙන තියෙන්නේ? චන්දරාගේ මුල් කරගෙනයි තියෙන්නේ. එතකොට ඇලිලා තියෙන්නේ. රජ්‍යති කියන්නේ ඒක ඇලිලා තියෙන්නේ. එතකොට කලකිරෙන්න මොකද්ද කරන්න ඕනේ? අන්න නිම්බින්දම් කලකිරි, මොකද කලකිරෙන්න ඕනේ. ඊට පස්සේ අන්න කලකිරුණාම තමයි මොකද්ද වෙන්නේ? නිම්බින්දම් විරජ්‍යති, ඇලෙන්නේ නැහැ. විරාගා නොඇලුනහම මොකද වෙන්නේ? විමුච්ඡති, අන්න නිදහස් වෙනවා. විමුත්තුස්මින් විමුක්තිමිති ඥානං හෝති. ඊට පස්සේ නිදහස් වුණාම නිදහස් වුණා කියලා ඥානයක් ඇති වෙනවා. එතකොට තමයි කීනා ජාති ජාතිය සේකර වුසිතම් බ්‍රහ්මචර්යයන් සාසන බ්‍රහ්මචර්යාව පුහුණු කරලා අවසන් කරනවා. ඊළඟට කතං කරණීයං, කළ යුතු දේවල් කරලා ඉවරයි. නාපරං ඉත්තත්තා යාති, ආයනම් මට මාර්ගේ වඩන්න නෑ කියලා අවබෝධ කරගන්න. එතකොට රහත් වුණාම රහත් වුණා කියලා දන්නවා. ඊළඟට මේක තව එකක් තමයි විමුක්තිස්මි විමුක්තිමි. මිදුණට පස්සේ තමයි මිදුණා කියලා ඥානයක් ඇති වෙන්නේ. එහෙම නැතුව දවස ගානේ මිදෙනවා දකින ඥානයක් නැහැ. උපමාවකට පෙන්නනවා. දැන් කෙනෙක් වෑයක මිටක් අල්ලනවා. කාලයක් අල්ලන්න සමහරට ඇඟිලි සලකුණු ඒකේ පිහිටනවා. එතකොට ඇඟිලි සලකුණු පිහිටියාට පස්සේ තමයි ඇඟිලි සලකුණු පිහිටියා කියලා ඥානයක් උපදින්නේ. ඊට පස්සේ එහෙම නැතුව දවස ගානේ තියනවද ඥානය? අද මේ ඇල්ලුවා මෙච්චර හිටියා. ඈ දවස දාන්නේ බලන්න පුළුවන්ද? එහෙම බෑ නේද? ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ප්‍රහාණය කරනකොට දවස ගානේ බලන්න බෑ කියනවා. 100ක් තිබ්බ කෙලෙස් ඈ 25ක් අඩු වුණා 50යි. ඒ විදිහට බලන්න බෑ කියන මේකයි මේ කීනස්මින් කීනമിതി. කියන්නේ විමුක්තිස්මින් විමුති. මිදුණට පස්සේ තමයි අන්න මිදුණා කියලා දැනගන්න. එහෙම නැතුව අද දැනගන්නේ තව කෝඩ්ඩයි තියෙන හිට වෙනකොට නිදහස් වෙන්න පුළුවන් කියලා. එහෙම නෑ. හැබැයි නිදහස් වුණාට පස්සේ නිදහස් වුණා කියලා පුළුවන්. සමහර අයගේ ඊටාත්ම සියුම්ව තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය සමහරලාට කතා කරනකොට මිදුණා වගේ තමයි කතා කරන්නේ. ඒක ස්වාමීන් කේමක කියලා ස්වාමීන් වහන්සේ නමක්ගෙන් ප්‍රශ්න අහනකොට උන්වහන්සේ උත්තර දෙන. එතකොට මේ උත්තර දෙන්නේ දැන් රහතන් වහන්සේ නමක් දෙන විදිහට තමයි. එතකොට අහන උන්වහන්සේ රහතන් වහන්සේ නමක්ද කියලා අහනවා. එතකොට උන්වහන්සේ කියනවා මේ රූපයේ පිළිබඳ අස්මීති න සමුනුපස්සාමි, සාමාන්‍යයෙන් සලකන්නේ මම කියලා. හැබැයි අස්මීති අධිගතම් අර පරණ දාගත්තේ ගතිය තාම තියෙනවා. හැබැයි උඩින් සලකන්නේ නැහැ පොඩ්ඩක්වත් මේක මම කියලා. ඒක උන්වහන්සේ උපමාවක් පෙන්නනවා. මේ රෙදි හොදනවා, රෙදි හේදුවම පිරිසිදුයි, හැබැයි සබන් ගඳ තියෙනවා. පිරිසිදු වගේ තිබ්බට සබන් ගඳ තියෙන. ඊට පස්සේ ආයේ දාන්න ඕනේ මොකද්ද? කබඩ් එකට දාලා කපුරු ටිකක් හරි ඒ කාලේ සුවඳ පෙට්ටි තිබිලා තියෙන ඇඳුම් දාන්න. ඊට පස්සේ තමයි සබන් ගඳත් නැති වෙන්නේ. ඒ වගේ කියනවා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ආය ආයමත් මේ හට ගැනීම නැතිවීම මේවා සිහි කරනකොට තමයි අර සිවුම්ව තියෙන අර මේ අණු වශයෙන් තියෙන මේ අස්මිමානියත් නැති වෙලා යන්නේ. ඉතින් ඒ විදිහට මේ උන්වහන්සේ ඒ වෙනකොට ඇත්තටම රහත් වෙලා තිබුණේ ඒකේමක ස්වාමීන් වහන්සේ. ඒක දේශනා කරනකොට තමයි උන්වහන්සේ රහත් වෙන්නේ. ඒක අහන ස්වාමීන් වහන්සේලා 69ක් අරිහත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ විදිහට මේ අර නිදහස් වුණාම තමයි නිතරම අපිට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපි සාමාන්‍ය ධර්මයේ දිනු කරනකොට අපිට දවස ගානේ සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු වෙනව නේද? ඒකයි ඇත්තටම මේක ගොඩක් කල මෙහෙරුවාට පස්සේ තමයි තියෙන්නේ. දැන් ගහක් හදලා අපි දවස ගානේ ගලවලා බලන්න බෑනේ. එහෙම බැලුවත් ගස් හැදෙන්නේ නැහැ නේද? කාලයක් ගියාම තමයි ගහ හැදුණා කියලා දැනග අපිට තියෙන්නේ මොකද්ද කරන්න? ගහ හදලා පොහොර දාන්න ඕන. බුදුරජාන් වහන්සේ කියනවා මේ ගොවියට බුදුරජාන් වහන්සේම කරන දේශනාව ගොවියට මේ ඉස්සෙල්ලා කරන්න තියෙන ටිකක් තියෙන. ඒ ටික ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ටට්ටක් ගාලා කරනවා. ඊට පස්සේ ඒ තමයි නියරවල් බඳින්න මේව ටික ඒ ටික කරන වටපිටාව ටිකක් ඉක්මනට හදාගන්න පුළුවන්. ඊට පස්සේ යක් මුර වපුරනවා. වපුරලා හැබැයි ඉරිදියක් නැහැ කියනවා. අද වපුරනෝ හෙට මේ ගොයන් හැදෙනවා. ඊළඟ දවසේ බණ්ඩි කිරට බැහැනවා. ඊට පස්සේ අනිත් දවසේ මං කපලා දානවා කියලා එහෙම ඉරිදිභාවයක් බෑ නැහැ කියනවා. එහෙම කරන්න බෑ. ඊට පස්සේ යා මොකද කරන්න තියෙන්නේ? පොහොර වතුර දදා කාලෙට ඉඳ දෙන්න වෙනවා අර ගොයම හැදිලා එනකම්. එහෙම නැතුව 아무ති ඉරිදි එයාට නැහැ කියනවා. ඒ වගේ කියනවා විශ්වයටත් ඉස්සෙල්ලා කරගන්න ටිකක් තියෙනවා. වටපිටාව හදාගෙන මේ ඊට පස්සේ කාලෙට ඉඳ දෙන්න වෙනවා මේක අවබෝධ වෙනකම්. එහෙම නැතුව අපේ හදිස්සියට අර ගොයන් හදලා ඉක්මනට මේවා කරනවා වගේ බෑ කියනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට බුදුරජාන් වහන්සේ මේ පුන්නමා සූත්‍රයේ දේශනා කරා. ඒ ස්වාමීන් වහන්සේ මේ අවසානෙ දක්වාම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. මේක පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඒක තියෙන මුල උපාදානය කියන්නේ ඒක මොකද්ද? ඊට පස්සේ ස්කන්ධ කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ආස්වාද ආදීන මොකද්ද? මේ රූප පංචපාදානස්කන්ධේ ඊළඟට මේකේ තියෙන අස්මිමානිය කොහොමද දුරු කරගන්නේ? ඒ ඔක්කොම ප්‍රශ්න කරා. ඒ විදිහට මේ ඉතාමත්ම වටිනා සූත්‍රයක් මේක. ඉතින් ඒ නිසා මේක අවබෝධ කරගන්න හැම දිනාටම සත්‍ය ධෛර්යයේ වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, අපි එහෙනම් දැන් වෙලාව ගිහිලා තියෙන නිසා නතර කරමු. හොඳයි, අද දිනේදිත් ඉතාම සද්ධාවෙන් ගෞරවයෙන් බත්තියෙන් යුතුව උදෑසන පටන් මෙහෙම හොඳ දක්වා අපේ හිතේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන විදියට නීවරණ ධර්ම යටපත් කරගෙන හැකිතාක් දුරට සිහිය නුවණ වැඩෙන විදියට අපි මේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ මේ දුකින් මුදවා ගන්නට දේශනා කරපු මේ ධර්මය අපි පුහුණු කරා, පුරුදු කරා, ඒ තුලින් අපේ ජීවිතයට විශාල කුසලයක් පුණ්‍ය සත්‍යයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ලොකුම පින්කම තමයි අනිත්‍ය සංඥා වැඩි වීම. අනිත්‍ය සංඥාව යම් වෙලාවක යමෙක් වඩනවා නම් ඒක තමයි සියලුම දානයන් හැම පින්කමක්ම පරදවලා ලබන පින්කම. ඒ නිසා අපි මොහොතක් හෝ සුළු වේලාවක් හෝ අනිත්‍ය සංඥා වඩනවා නම් අපේ ජීවිතේට
සියලුම පින්කම් පරදවන ලොකු කුසලයක් අත්පත් වෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසාද අපි අනිත්‍ය සංඥා පිළිබඳව දැන් ප්‍රශ්න කරා, ඒ වගේම සාකච්ඡා කරා, භාවනා වශයෙන් මේ දියුණු කරා. ඉතින් ඒ තුලින් අපේ චිත්තසංතාන තුළ විශාල පුණ්‍ය සත්‍යයක් අත්පත් වෙනවා. ඒ උදාාර පුණ්‍ය සත්‍යය නමින් මිය පරලෝ ගිය යම් තාක් ඥාතින් වෙත්නම් සීලෝම ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු. සීලු ඥාතින් මේ පින් සියතින් කරගත් පිනක් හා සාදු කියලා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඥාතින්ගේ ජීවිත සුවපත් කරගන්නට මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. සීලෝම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. පින් කැමති සීලු දෙවියන් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්නට ලැබේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා සකලවිධ කුසලාදී සංස ධර්මයන් අපිට මේ උතුම් කටයුතු සිද්ධ කරගෙන යන මේ භාවනා වැඩසටහන් සිද්ධ කරගෙන යන්න සියලු ආකාරයෙන් උදව් උපකාර කරපු ඒ සියලුම මහා සංඝරත්නයේ ඉඳලා සියලුම දායක දායිකා සෑම දෙනාටම මේ පින් උතුම් පුණ්‍ය සත්‍ය අනුභව බලෙන් සෑම දෙනාටම සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, ආයුරාරෝග්‍ය සම්පත් අභිහර්ධනී වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදියකින් කිසිම අන්තරාවක් නොම වේවා. ඒ සෑම දෙනාටම සිත සාන්තිය යහපත උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් බලෙන් හා බුදුපසේ බුදු මහා රහතුන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලෙන් අප සැම දෙනාටම මෙලොව වශයෙන් තිබෙන්නා වසනීපකම් අපලුපද්දර වතුරු අන්තරා මාර්ග බාධක දුරු වේවා, ආරක්ෂාව සිත සාන්තිය සනසිල්ල යහපත උදාපත් වේවා. තව තවත් සම්මා සම්බුද්ධ ශාසනය තුල දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමත විපස්සනා භාවනාවන් දිනු කරගෙන බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලා නිවේසනසේ පැමිණ වදාළ අජරාමර සාන්තමාමානිවිනින් සනසීම පිණිස මේ උදාරතර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.